Honorable Dr. Nihal Abhesinghe, you have 15 minutes.
Garuniyojya Kathanayakathumani, අපි අද මේ විවාද කරන්න පටන් ගත්තේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ වදකාකාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ වාර්තා. හැබැයි දැන් අපි මේ විපක්ෂයේ කතා කරමින් ඉන්නේ ඊට පරිබාහිර දේවල්. බටලන්ද වදකාගාරයේ විතරක් නෙමෙයි තවත් වදකාගාර ගොඩක් තිබුණා ඒ කාලේ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. මොකද NPP ආණ්ඩුව බලයට පත් වෙලා තවම මාස 4 මාරයි. ඒ නිසා අපිට තව කල් තියෙනවා ඒ වදකාගාර ගැන කතා කරන්න. ඒක උතුරේද දකුණේද නැගෙනහිරද ලංකාවේ කොහේ වුණත් අපරාධ වලට වගකිය යුතු අය නීතිය ඉදිරියට පමුණවන්න අපි පසුබට වෙන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. මේ සාකච්ඡා වෙන්නේ 83 90 දක්වා සිදුවුණු සිදුවීම් ගැන. මේ සිදුවීම් ඕපපාතිකව සිදුවුනේ නැහැ. 88-89 භීෂණයට වගකිය යුත්තේ ඒ පැවති රජය. 77 බලයට පත්වෙන එක්සත් ජාතික පක්ෂ රජය. ඔවුන් බලකාමයෙන් මත්වෙලා හිටියේ 6-5 බලයක් ඉල්ලලා තමයි බලයට පත්වුනේ. මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ගත්තා. කම්කරු සටන් කුරිරු ලෙස මර්ධනය කළා. මැරබලයේ යෙදෙව්වා. බලය තහවුරු කරගන්න ව්‍යවස්ථාව වෙනස් කළා. කලගෙඩි ලාම්පු ජනමත විචාරණය ගෙනවිලා පාර්ලිමේන්තු කාලය ඒ 6-5 තිවිච්ච බලය ලෙසම දීර්ඝ කරගත්තා. බලහත්කාරයෙන් රොනල්ඩ් රීගන් සහ මාගට් තැචර්ගේ නව ලිබරල් ආර්ථික මොඩලය හඳුන්වලා දුන්නා. එතෙක් පැවති සමූපකාර සේවාවන් විනාශ කළා. රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණුවා. කිසිම පැකිලීමක් නැතුව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කළා. තමන්ට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව වෙනස් කළා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධ පක්ෂයට යාමට බැරි වුණත් විපක්ෂයේ අයට ආණ්ඩු පක්ෂයේමට හැකිවන පරිදි ව්‍යවස්ථා වෙනස් කළා. ඒකට ප්‍රසිද්ධයෙන් කියනවා රාජදුරේ යමෙන්මන් කියලා. ශිෂ්‍ය සභා හැදුවා. ශිෂ්‍ය සභා තහනම් කළා. බලාත්කාරයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හැදුවා. අධ්‍යාපන දවල පත්‍රිකා ගෙනාවා. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා කළ නොහැක්කේ ගැහැණියකු මිනිසෙකු කිරීම හෝ මිනිසෙකු ගැහැණියකු කිරීම පමණයි කියලා. ඒ විදිහට තමයි එක්සත් ජාතික පක්ෂ රජය මේ 77 බලයට පත් වෙලා 88-89 කාල සීමාව වෙනතුරු මේ රට පාලනය කරේ. බටලන්ද එක වදකාගාරයක් පමණයි. ඒකේ කියවෙන්නේ ගම්පහ ගැන, බියගම ගැන, සපුගස්කන්ධ ගැන, බටලන්ද ගැන, රනිල් වික්‍රමසිංහ ගැන, අදාළ පොලිස් නිලධාරීන් ගැන සහ වින්දිතයින් ගැන. ඒ වින්දිතයින්ගේ පවුල්වල ඥාතීන් අදටත් ජීවත් වෙලා ඉන්නවා. ඒ අය මේ විවාදයට ඇහුම්කන් දෙනවා. ඒ පවුල්වල ඒ දහසක් දෙනාගේ දුක්කම් කටළු පිළිබඳව අපිට හැඟීමක් තියෙනවා. ඒක තමයි ජාතික ජන බලවේගයේ අපි මේ විවාදයට සහභාගි වෙන්නේ ඒ අය වෙනුවෙන්. 1977 මහමැතිවරණයෙන් පස්සේ JR ජයවර්ධන රෝණ විජේවීර සහෝදරයා ඇතුළු ජවිපේ නායකින් නිදහස් කළා. ඒ පිළිබඳව මේ කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා. JR ජයවර්ධන කිව්වේ 71 ඒ සහෝදරවරු නිදහස් කරනකොට ඒගොල්ලෝ දේශපාලන සිරකරුවන්, ඒගොල්ලෝ අපරාධකරුවන් නොවේ කියලා. එහෙම තමයි මේ කොමිෂන් වාර්තාවේ තියෙන්නේ. රෝණ විජේවීර සහෝදරයා කිව්වා ශිෂ්‍යයින් හා තරුණයින් උද්ඝෝෂණය කළ නිසා සහ එජාප හිතවතුන් ඒ පනත අපරාධ යුක්ති කොමිෂන් පනත යටතේ අත්අඩංගුවේ හිටියා. ඒ අයව නිදහස් කරගන්න තමයි JR ජයවර්ධන ඒගොල්ලන්ව නිදහස් කරේ කියලා. අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා JR ජයවර්ධන ජවිපේ නායකයන් නිදහස් කරේ ශ්‍රීලනිපේ විනාශ කරන්න, නමුත් ඔවුන්ටය පාරා වලල්ලක් වුණා කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1977 ඒ නිදහස් වුණාට පස්සේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ රටේ දේශපාලනය කළා. පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලුවා ලියාපදිංචි කරන්න. ඒක ප්‍රතික්ෂේප කළා. හැබැයි දේශපාලන මැරවරණින්ගේ බලපෑම් එල්ල වුණා. එක් අවස්ථාවක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඒ පීඨයට පාර දුන්නා ලංගම බස් වලින් සෙනඟ ගෙනල්ලා. ඒ විදිහ ඒක මේ කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා. දිස්ත්‍රික් සංවර්ධන සභාවලට ඉදිරිපත් වුණා 1981 ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හැටියට තමයි දිස්ත්‍රික් සංවර්ධන සභාවලට ඉදිරිපත් වුණේ. එයින් විශාල සමහර දිස්ත්‍රික්කවල විශාල ජයග්‍රහණයක් ලැබුවා. කොළඹ නගරයේ පමණක් 108ක් ඡන්ද ලැබුණා. ඒකත් මේ කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා. 1979 වෙනකොට ශිෂ්‍ය ව්‍යාපාරයේ සංවිධානය කළා. 1978-79 කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භාව පීඨයේ සමාජවාදී ශිෂ්‍ය සංගමේ, ඊළඟට කැලණිය, ඊළඟට පේරදෙනිය, ඊළඟට දුම්බර, ඊළඟට ජයවර්ධනපුර මේ කාල සීමාවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දීලා ප්‍රසිද්ධ දේශපාලනය ආරම්භ කරා. ඒ වගේම කම්කරුව සංවිධානය කළා. ඒ වෙනකොටත් ජේ.ආර්. ජයවර්ධන මර්ධනය ආරම්භ කරලා තිබුණේ. අපි ඒ කාලේ මානව අයිතීන් සුරැකීම සඳහා සංවිධානයක් හැදුවා. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු සම්බන්ධ කරගෙන ඒ මර්ධනයට මුහුණ දෙන්න. ඊළඟට 1982 ඔක්තෝබර් 20 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා රෝහණ විජේවීර සහෝදරයා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ පිළිගත් දේශපාලන පත්වයක් හැටියට පිළි අරගෙන තිබුණේ. 104.19% ඡන්ද ලැබුවා. 3 ස්ථානයටපත් වුණා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මේ ජයග්‍රහණය ගැන බය වුණා. 1982 දෙසැම්බර් 22 ජනමත විචාරණයක් පැවැත්තුවා. එයාගේ 6-5 බලය දීර්ඝ කරගන්න. ඊට පස්සේ 1983 මැයි අතුරු මැතිවරණයටත් ජනතා විමුක්ති පෙරමුණ තරඟ කළා. ඒ විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරේ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙන්න. 1983 අප්‍රියල් මාසේ රෝහණ විජේවීර සහෝදරයා, අපි ඔක්කොම දන්නවා, අපි 2018 තමයි National Intellectuals Organization එක අපි හැදුවේ. අපේ National Intellectuals Organization එක හදන්න පෙර 1983 අප්‍රියල් මාසේ තමයි රෝහණ විජේවීර සහෝදරයා අපිට think tank එකක් හදන්න සාකච්ඡා කළේ. ඒ පළවෙනි සාකච්ඡාවට ලයනල් බෝපගේ සහෝදරයා, අතුල සුමතිපාල සහෝදරයා, සත්‍යපාල වන්නිගම සහෝදරයා, ජිනේන්ද්‍ර පතිනායක සහෝදරයා, ලලිත් චන්දසිරි සහෝදරයා, විරාජ් ෆර්නෑන්ඩෝ සහෝදරයා සමග මම සහභාගී වුණා. අපිට ඕනි වුණේ මේ NPP එක වගේ මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න. නමුත් 1983 වෙනකොට ජූලි කලබල අස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනතා විමුක්ති පෙරමුණ සහ නව සමාජ පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් තහනම් කරා. අර සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා වගේ. හැබැයි 1983 ඔක්තෝබර් 8 වෙනකොට රෝහණ විජේවීර සහෝදරයා ලිපියක් ඉදිරිපත් කරා. එයා සැඟවිලා හිටියේ වෙනකොට, නමුත් ලිපියක් ඉදිරිපත් කරා තහනම ඉවත් කරන්න අපි මේවට සම්බන්ධ නෑ කියලා. ඒ 1983 ජූලි කලබලවලට අත්අඩංගුවට ගත්තේ ඒ රෝහණ විජේවීර සහෝදරයත් එක්ක think tank එකට සහභාගි වෙච්ච ඒ සහෝදරවරු. ඒ අතර මමත් හිටියා. මාස 4 අපිව අත්අඩංගුවට අරගෙන නිකරුණේ රඳවගෙන හිටියා. කට උත්තර වලින් අපි නිර්දෝෂී කියලා තේරිච්ච නිසා මාස 4 පස්සේ අපිව නිදහස් කළා. ඒ වෙනකොට ඒක තමයි අර රනිල් වික්‍රමසිංහ මේ කොමිෂන් වාර්තාවේදී කියලා තිබුණේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ ඒ ජූලි කලබලවලට. ඒකෙන් කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ දේශපාලනික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමට මේ පාලකයෝ බිය වෙච්ච නිසා. ඒ වුණත් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා තිබියදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන ක්‍රියාකාරකම් පටන් ගත්තා රජයේ මර්ධනයට එරෙහිව. 87 ජූලි 29 වෙනිදා ඉන්දු ලංකා ගිවිසුම නිසා තමයි ඊට පස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙලා රට පුරාම රජයේ තුල අය හිටියා අයත් ඒ ගිවිසුමට විරුද්ධ වුණා. ජවිපේ එලිපිටම සාමසාධක හමුදාව පිටමන් කිරීම සඳහා උද්ඝෝෂණය කළා. ඒ උද්ඝෝෂකයන් සමග සමහර පොලිස් නිලධාරීන් එකඟ වීම නිසා පොලිස් නිලධාරීන් අක්‍රිය වුණා කියලා මේ වාර්තාවේ පිටු 30 පිටුවේ සඳහන් වෙලා තියෙනවා. මේ නලින් දෙල්ගොඩ සහ මෙරිල් ගුණරත්න කියන නියෝජ්‍ය පොලිස්පතිවරු සඳහන් කරනවා, ඒ සාක්ෂි දෙනවා පොලිසිය අක්‍රිය වුණා කියලා. මේ උද්ඝෝෂකයන් මඩපවත්ව ගන්න ඊට පස්සේ කොහොමද ආණ්ඩුව කටයුතු කළේ, ඒක මේ සඳහන් වෙනවා මේ වාර්තාවේ. මේ කාලය තුලදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් නිකුත් කරන ලදයි කියවුණු පෝස්ටර් මාලාවක්ම රට පුරා ප්‍රදර්ශනය කරනු ලැබින. සියලුම සන්නද්ධ හමුදා හා පොලිස් සේවා සාමාජිකයින් ඉල්ලා අස්විය යුතුයි එම පෝස්ටර් වලින් ඉල්ලා තිබින. ඔවුන් එසේ ඉල්ලා නොවුනහොත් ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මරණයට පත් කරන බවට එම පෝස්ටර් වලින් තර්ජනය කර තිබින. ඇත්ත වශයෙන්ම මෙම පෝස්ටර් ප්‍රදර්ශනය වීමෙන් පසු පොලිස් නිලධාරීන් ටික දෙනෙකු හා ඔවුන්ගේ පවුල් ඝාතනයට ලක්විය. නලින් දෙල්ගොඩ කියන අන්දමට කඩාකප්පල්කාරීන්ට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයට එයින් පසු පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම පහසු විය. පොලිස් නිලධාරීන් කැළඹිල්ලට පත්ව කෝපයට පැන මිහෙයින් කඩාකප්පල්කාරීන්ට විරුද්ධව සටන ගෙන යාමට ඉදිරිපත් වූ අය එන්ටෙන්ටම වැඩි විය. ඒ කියන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා තමයි මේ කාර්යය කළේ. එහෙම කරලා තමයි ඒ අපේ උද්ඝෝෂකයින්ට විරුද්ධව පොලිසියේ සන්නාමුද්ද හමුදාවල ඒ විරෝධය උත්සන්න කළේ. ඒ නිසා තමයි ඒ පොලිස් නිලධාරීන් සහ සන්නද්ධ හමුදාවල අය මැදිහත් වෙලා ඒ උද්ඝෝෂකයින් විනාශ කරේ. ඉතින් ඒ නිසා ඇත්තටම අපි කල්පනා කරනවා මේ කාල සීමාව තුළ මේ සිදුවීම් ඉතාමත්ම බරපතල ලෙස උද්ගේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අතුරුදහන් කරන්න, මේ පොලිසිය සහ සන්නද්ධ හමුදාව මැදිහත් කරන්න මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් මැදිහත් වුණා කියලා. ඒ වගේම ඊළඟට කඩාකප්පල්කාරී ක්‍රියා මර්ධන ඒකක පිහිටෙව්වා. සිවිල් ඇඳුමෙන් ගරාජ් අංක සහිත වාහන වලින් ඇවිල්ලා තරුණයින්ව අතුරුදහන් කරා කියලා මේ කොමිෂන් වාර්තාවේ තියෙනවා. ඒ පැහැර ගැනීම පිටු අංක 31 මේ අපි කතා කරන්නේ එක වදකාකාරයක් ගැන. මේ පිටු අංක 31 අවසන් ඡේදයේදී මෙහෙම තියෙනවා, මෙම කාල සීමාවේදී අනිකුත් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල පුද්ගලයින්ද කඩාකප්පල්කාරීන් මර්ධනය කිරීමේ මුවාවෙන් හිංසා පීඩවලට ඉලක්කවන බවට පැමිණිල් ලැබීම එන්ටෙන්ටම වැඩි විය. එබඳු පැහැරගෙන යාම් අතුරුදහන් වීම සම්බන්ධයෙන් එවකට පැවති විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ බව සාක්ෂි වලින් කියවෙන. ප්‍රධාන චෝදනාව වූයේ තම දේශපාලන විරුද්ධවාදීන්ගෙන් නිදහස් වීමට රජයේ දේශපාලඥයින් පොලිස් නිලධාරීන් පාවිච්චි කරන බවය. මේක තමයි ඒ භීෂණ සමයේ සිද්ධ වුණේ. ඒ නිසා තමයි මේ මේ විදිහට තමයි ඒ ආණ්ඩුව ඒ කාලෙ තිබිච්ච සිදුවීම් පාවිච්චි කරලා ඒ අපරාධ ඔක්කොම ජනතා විමුක්ති පෙරමුණේ account එකට බැර කරලා ඒ තරුණයින් ඝාතනය කරලා ඒ වෙලාවේ ඒ උද්ඝෝෂණකෙයින් මැඩ පැවැත්වේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ බටලන්ද වගේ මේ වදකාගාර මේ රටේ පවත්වගෙන ගියේ ඒ තරුණ නැගිටීම් පාලනය කරන්න කියන නිසා තමයි අපි හිතන්නේ මේ විදියට මේ කරපු අපරාධ හෙළිදරව් කිරීම තමයි අපේ වගකීම වෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී නියෝජ්‍ය කතායකතුමනි මේ අපි උත්සාහ කරනවා මේ ඒ නියම අපරාධකාරයන් සොයලා නීතිය ඉදිරියේ ඔවුන්ට අවශ්‍ය කරන ඒ දඬුවම් ලබා දෙන්න. ඒ වගේම අපි කල්පනා කරනවා මේක දෛවෝගත සිද්ධියක් කියලා මේ මට මේ විවාදයට සහභාගී වෙන්න සිද්ධ වීම ගැන මේ මේකට ඒගොල්ලෝ කිව්වේ මනුෂ්‍ය මේ යුක්තිසහගත මනුෂ්‍ය ඝාතන කියලා තමයි අර ඩග්ලස් පීරිස්ගේ ඒ කොටසේ කියනවා මේගොල්ලෝ නම් කරා කියලා ඒ ඩග්ලස් පීරිස්ලා වගේ පොලිස් නිලධාරීන් පත් කරේ මේ යුක්තිසහගත මනුෂ්‍ය ඝාතන ලයිස්තුවට ඇතුළත් කරන්න කියලා ඒ ගය ඝාතන ලයිස්තුවට ඒ කාලේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරු වෛද්‍ය ශිෂ්‍යෝ මේ රටේ මුළු ශිෂ්‍ය ප්‍රජාවම උද්ඝෝෂණය කළා. මම රාජ්‍ය සේවකයෙක් හැටියට ඒ උද්ඝෝෂණයට සහභාගී වුණා. මේ ලයිස්තුවට මාවත් ඇතුළත් කරලා තිබුණා. 1989 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා රාත්‍රියේ මම හිටියේ අනුරාධපුර මහලෝවරේ නේවාසික අපේ නිල නිවාසයක. ඒ වෙලාවේදී ඒ ආපු සුදු වෑන් එකෙන් ආපු අය මට ඩෙන්ටි කාඩ් එකක් පෙන්නවා. ඒ අයිඩෙන්ටි කාඩ් එකේ තිබුණේ STF කියලා. හැබැයි මම පිළිගත්තේ නෑ ඒක STF කියලා. අපිට ස්ථානෝචිත ප්‍රඥාවක් ආවා. ඒ වෙලාවේ මමත් මගේ බිරිඳත් මගේ මල්ලිත් අපි හොරුවාව කියලා කෑගැව්වා. එතකොට ඒ අනුරාධපුර අපිට අවට තියෙන ගෙවල් වල අය ඇවිල්ලා ඒ ආපු නිසා තමයි අද මම ජීවතුන් අතර ඉන්නේ. අවුරුදු 35ක් ගත වුණා. ඒ අවුරුදු 35 තුළ අපි මේ සිහිනයෙන් ඈත්ුනේ නෑ. අද ඒ සිහිනය අපි ජාතික ජනබලවේගයේ රජයක් පිහිටුවලා සැබෑ කරගෙන තියෙනවා. අපි සහතික වෙනවා මේ ජනතාවගේ සිහිනය මුදුන්පත් කරන්න, ඒ ජනතාවගේ සිහිනය සැබෑවක් බවට පත් කරන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඒ අපරාධකරුවන්ට නියම දඬුවම් දීලා ඒ සඳහා ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා කියලා සහතික වෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
Order, please. The proceedings of this parliament will be suspended until 1 p.m. for the lunch break.